ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ රජරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනින් අද ඔබ හමුවන මම ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජාංශයේ සුමේද දිසානායක. සුභ උදෑසනක් වේවා ආදරණීය දුවේ පුතේ. අද මම ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂයට අදාළ ගනුදෙනුවල දිත්ව බලපෑම කියන 6 වෙනි පාඩම. දුවේ පුතේ, මෙම පාඩමේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමා ගිණුම් කරන විෂය හරියටම ආරම්භ වන්නේ මේ පාඩමින්. ඒ වගේම ඉතිරි සියලුම ගිණුම් කරන පාඩම් වලට බලපෑමක් මේ පාඩමින් තියෙනවා. ඒ කියන්නේ මේ පාඩමින් ඉගෙන ගන්න හරකිරීම් හා බැරකිරීම් ඉතිරි සියලුම් පාඩම් වලට බලපානවා. මම හිතන්නේ ගිණුම් කරන්නේ හදවත වන්නේ මෙම දිත්ත සටහන් පාඩමයි. පාඩමට ඔයාලා සම්බන්ධ වීම සඳහා 10 වසර පෙළ පොතේ 70 වෙනි පිටුව පෙළලා ගන්න. ඒකේ තියෙන පළවෙනි මාතෘකාව තමයි පුතේ ගනුදෙනුවල දිත්ව බලපෑම. දිත්ව කියන එකේ තේරුම දෙකක් කියන එක. මේකෙන් අදහස් කරන්නේ සෑම ව්‍යාපාර ගනුදෙනුවකින්ම බලපෑම් දෙකක් වෙනවා කියන කාරණාව. මොනාටද මේ බලපෑම් දෙකක් වෙන්නේ? සෑම ගනුදෙනුවකින්ම ව්‍යාපාරයේ වත්කම් වලට, වගකීම් වලට, හිමිකම් වලට, ආදායම් සහ වියදම් කියන මේ කොටස් වලට බලපෑම් දෙකක් වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මේ කාරණාව අපි උදාහරණ කීපයකින් කතා කරලා බලමු. කොහොමද මේ දිත්ත බලපෑමක් සිදු වෙන්නේ කියන එක ඔබේ පෙළ පොතේ තියෙන නිදසුනක් අපි කතා කරමු. මුලින්ම තියෙනවා ප්‍රාග්ධනය යෙදවීම කියලා. ප්‍රාග්ධනය ව්‍යාපාර යෙදවන්නේ අයිතිකරු. අපි මීට පෙර කතා කළා ව්‍යාපාර ඒකක සංකල්පය කියන සංකල්පය. ඔයාලට මතක ඇති ව්‍යාපාර ඒක සංකල්පෙන් ව්‍යාපාරය සහ අයිතිකරු වෙනස්ව ස්වාධීන පැවැත්මක් ව්‍යාපාර තියෙනවා කියලා අපි කතා කළා. මේ සංකල්පයට අනුව ප්‍රාග්ධනය යෙදවීම ව්‍යාපාර ගනුදෙනුවක් වෙනවා. අයිතිකරු ප්‍රාග්ධනය යෙදවීමක් කරනවා, ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ලබා ගැනීමක් සිදු කරනවා. මේ ගනුදෙනුවෙන් වන දිත්ත බලපෑම් මොකද්ද කියලා අපි ගාවට හොයා බලමු. ව්‍යාපාරයේ අයිතිකරු කියන්නේ හිමිකම. අයිතිකරු ව්‍යාපාරට මුදල් යෙදවීමක් වෙනවා නම් ඒකෙන් ව්‍යාපාරයේ හිමිකම නැත්නම් අයිතිකරු තියෙන අයිතිය පැහැදිලිව වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ මේ ගනුදෙනු තුලින් ව්‍යාපාරයේ හිමිකම වැඩිවීමක් වෙනවා. ඒත් එක්කම අයිතිකරු යොදන්නේ මුදල් නම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩිවීමක් වෙනවා. අයිතිකරු යොදන්නේ වෙන වත්කමක් නම් ඒ තුනත් ව්‍යාපාරයේ වත්කම් වැඩිවීමක් වෙනවා. අපි හිතමු අයිතිකරු ලීබඩු යොදනවා ව්‍යාපාරට. එතකොට වෙන්නේ ව්‍යාපාර ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. එයා ගොඩනැගිලි යොදනවා නම් ව්‍යාපාරයේ ගොඩනැගිලි කියන වත්කම වැඩි වෙනවා. මොන වත්කමක් යෙදුවත් ව්‍යාපාරයේ වත්කම් වලට බලපෑමක් සිදු වෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා. හිමිකමට බලපෑමක් සිදු වෙනවා. ඒ කියන්නේ හිමිකම වැඩි වෙනවා. ඔන්න අයිතිකරු යෙදවීමක් කරපුවාම, අයිතිකරු ප්‍රාග්ධනයේ සැපීමක් සිදු වුණාම දිත්ත බලපෑම වෙන්නේ කොහොමද? අපි අවසානට බලමු. ආපහු ව්‍යාපාරයේ වත්කම් වල වැඩිවීමක් සිදු වෙනවා. ඒත් එකම හිමිකම් වල වැඩිවීමක් සිදු වෙනවා. අපි ඊළඟට බලමු ලීබඩු මිලදී ගැනීම කියන ගනුදෙනුව තුලින් ඇතිවන දිත්ත බලපෑම මොකද්ද කියලා. ලීබඩු කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. ලීබඩු මිලදී ගැනීම සිදුවෙන්නේ ව්‍යාපාරයේ මුදල් භාවිතා කරලා. ව්‍යාපාරයේ ලීබඩු මිලදී ගැනීම තුලින් ලීබඩු කියන වත්කම වැඩි වෙනවා. ව්‍යාපාරට අලුතෙන් ලීබඩු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ මෙතෙක් පැවති මුදල් ශේෂය එමෙත්තා මුදල් ප්‍රමාණය අඩුවීමක් සිදු වෙනවා. ව්‍යාපාරයේ ලීබඩුත් කියන්නේ වත්කමක්, මුදල් කියන්නේත් වත්කමක්. වත්කමක වැඩිවීමක් සහ වත්කමක අඩුවීමක් වන නිසා එතන දිත්ත බලපෑමක් ව්‍යාපාරට සිදු වෙනවා. ව්‍යාපාරයක් තමන්ගේ සේවකයන්ට වැටුප් ගෙවීමක් සිදුවන විට ඒ තුලින් ඇතිවන දිත්ත බලපෑම අපි ගාවට හොයලා බලමු. ව්‍යාපාරයේ වැටුප් ගෙවීමක් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. අපි ඒක සමීකරණ පාඩමේත් කතා කළා. වාටිව මතක ඇති. වියදමක් වැඩි වෙනවා නම් අනිවාර්යෙන් ඒක ව්‍යාපාරයේ හිමිකමට බලපානවා. ආදායම් නිසා හිමිකම වැඩි වෙනවා සේම වියදම් වලින් හිමිකම අඩු වෙනවා. හිමිකම අඩුවීමක් වෙනවා පැහැදිලිව වැටුප් ගෙවීමක් සිදු වුනහම. ව්‍යාපාරයේ පවතින මුදා ශේෂය භාවිතා කළා තමයි සේවකයන්ට වැටුප් ගෙවීමක් කරන්නේ. සේවකයන්ට වැටුප් ගෙවීමක් සිදු වෙද්දී අනිවාර්ය ව්‍යාපාරයේ මුදා ශේෂය අඩුවීමකුත් සිදු වෙනවා. අවසානට අපව අපි බලමු ව්‍යාපාරයේ වැටුප් ගෙවීමක් සිදු වෙනවා නම් සේවකයන්ට ව්‍යාපාරයේ වියදම් වැඩි වීම හේතුවෙන් ව්‍යාපාරයේ හිමිකම අඩුවීමක් සිදු වෙනවා. ඒත් එක්කම ව්‍යාපාරයේ මුදල් පිටතට ගලා යාමක් සිදු වෙන නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කමේ අඩුවීමක්ද සිදු වෙනවා. දැන් මේ උදාහරණ වලින් අපි තේරුම් ගත් දෙයක් තියෙනවා. මේ හැම ගණදුරුවකින්ම බලපෑම් දෙකක් සිදු වුණා. බලපෑම් කියන්නේ වැඩිවීමක් හෝ අඩුවීමක්. ඒක වැඩිවීම දෙකක් වෙන්න පුළුවන්, අඩුවීම් දෙකක් වෙන්නත් පුළුවන්, වැඩිවීමක් හෝ අඩුවීමක් වෙන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ මොකක්ද කියලා. ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම ඊට අදාළ ගිණුම් දෙක හරසහ බැර වශයෙන් වාර්තා කිරීමයි. ඒකෙන් අදහස් කරන්නේ ගනුදෙනුවක් නිසා ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් වල සිදුවන වැඩිවීම සහ අඩුවීම් ඊට අදාළ ගිණුම් දෙකක හරපැත්තේ සහ බැරපැත්තේ වාර්තා කිරීම තමයි මේකෙන් අදහස් කරන්නේ. ද්විත්ව සටහන් ක්‍රමය කියන මාතෘකාවේ අපි කතා කළා ගිණුමක් කියලා වචනයක්. අපි බලමු පුතේ මොකද්ද මේ ගිණුමක් කියලා කියන්නේ. ව්‍යාපාර ගනුදෙනුවක් නිසා වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම් හා වියදම් වල සිදුවන වෙනස්වීම් වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතියක් අපි ගිණුමක් කියලා හඳුනා ගන්නවා. තවත් අපි සරලව කතා කළොත් ගනුදෙනුවන් නිසා සිදුවන වැඩිවීම සහ අඩුවීම් වාර්තා කිරීම සඳහා භාවිතා කරන ආකෘතියක් තමයි අපි ගිණුමක් කියලා හඳුනාගන්නේ. ඊළඟට අපි බලමු ගිණුමක මොනවද තියෙන්නේ කියලා. ගිණුමක් කියන්නේ හර සහ බැර වශයෙන් සමාන පැති දෙකක් තියෙන සමමිතික ආකෘතියක්. දෙපැත්තේම සමාන කොටස් වෙන් කිරීමක් කරලා තියෙනවා. ඔයාලා බලන්න 70 වෙනි පිටුවේ තියෙන ගිණුමක ආකෘතිය. මම හරපැත්තේ මුලින් ඉඳන් විස්තර කිරීමක් කරන්න. මුලින්ම බලන්න හරපැත්තේ තියෙනවා දිනය කියලා තීරුවක්. දිනය කියලා කියන්නේ ඕනෑම ගනුදෙනුවක් සිදුවන දිනයක් තියෙනවා. ඒක තමයි අපි දිනය කියලා සඳහන් කරන්නේ. අපි වාර්තා කරන හැම ගනුදෙනුවකටම අදාළ දිනයක් තියෙනවා. ඒ දිනේ තමයි මුලින්ම දිනේ තීරුවේ වාර්තා කරන්න ඕනේ. ඊළඟට විස්තරය කියලා තීරුවක් තියෙනවා. අපි ඉගෙන ගත්තා සෑම ගනුදෙනුවකම ද්විත්ව බලපෑමක් තියෙනවා කියලා. දැන් ද්විත්ව බලපෑම අපි ගිණුම් දෙක හරසා බැරවසේ වාර්තා කරන්න යන්නේ මෙතන හර කිරීමක් කරනවා කියන හරපැත්තේ වාර්තා කරනවා කියන එක. හර කිරීමක් කළොත් දිසටහා මූලධර්මට අනුව අනිවාර්යෙන් ඊගාව ගිණුමට බැර කිරීමක් අපි කරන්න ඕනේ. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. එතකොට මේ හර කිරීමක් කරනවා නම් ඒ බැර කිරීම කරන ගිණුමේ නම තමයි විස්තරේ ඉදිරියෙලියන්නේ. ඕනෑම ගනුදෙනුවක් හරපැත්තේ එක ගිණුමක වාර්තා කළොත් අනිත් ගිණුමේ බැරපැත්තේ වාර්තා කරනවා. හරපැත්තේ විස්තරේ ඉදිරියෙලියන්නේ බැර කරන ගිණුමේ නම. ඒක තමයි විස්තරේ ඉදිරිය තුල වාර්තා කිරීම කරන්න ඕනේ. ඊළඟට තියෙනවා සංගල පිටුව කියලා තීරුවා. මේක ලෙජර් පිටුව කියලා කියනවා. අපි මේ ගිණුම් සඳහා භාවිතා කරන්නේ පොතක් නම් ඒ පොතේ එක පිටුවක තියෙන එක ගිණුමයි. ඒකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයේ ගිණුම් 100ක් තියෙනවා නම් පිටු 100ක් භාවිතා කරන්න ඕනේ. මේ සංගල පිටුව කියන්නේ අපි හර කරන තැන ලියන බැර කරන ගිණුම තියෙන පිටු අංකය. ඒක තමයි අපි සංගල පිටුව කියන්නේ. හැම ගිණුමක්ම තියෙන්නේ නිශ්චිත පිටුවක. ඒ පිටුවට අංකයක් තිනවා ඒ පිටුව අංකේ තමයි මෙතන ලියන්නේ. ඊළඟට වටිනාකම කියලා අදහස් කරන්නේ ඕනෑම ගනුදෙනුවක් තුල මූල්‍යයක් සඳහන් වෙනවා නැත්නම් මූල්‍ය වටිනාකමක් තියෙනවා අන්නේ රුපියල් ගන්න තමයි අපි වටිනාකම තීරුවේ වාර්තා කරන්නේ. ඔය වාගෙමයි බැරපැත්තත් දිනේම් පටන් ගන්නවා දිනේ කියන මුලින්ම කියපු කාරණාවමයි ගනුදෙනුවට දාලා දිනයක් භාවිත කරනවා විස්තරය කියන තීරුවේ ලියන්නේ අපි මෙතන බැර කරනවා නම් හරකන ගිරිමේ නම තමයි විස්තරය තීරුවේ ලියන්නේ ගිරුම් දෙක මාරු කරලා නම් දෙක ලියනවා. ඊගාවට තියෙන සංගල පිටුව ඒතර ගිනුම තියෙන පිටුව අංකේ තමයි අපි එතන සංගල පිටුව තීරුවේ වාර්තා කරන්නේ. වටිනාකම තීරුවේ තියෙන්නේ ගනුදෙනුවේ මූල්‍ය අගය. මේකේ හර පැත්තේ තියෙන සිළුම් දේවල් බැර පැත්තේ තියෙනවා ඒක තමයි මම මුලින් සඳහන් කළේ මේ ආකෘතිය සමමිතිකයි. සමාන පැති දෙකක් තියෙන්නේ හර පැත්තේ තියෙන හැම දෙයක්ම බැර පැත්තේ තියෙනවා. ව්‍යාපාරවල සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා මෙවැනි ගිනුම් විශාල සංඛ්‍යාවක් භාවිතා කරනවා. එම ගිනුම්වල ස්වභාවය මත ඒවා ප්‍රධාන කොටස් පහකට අපිට බෙදන්න පුළුවන්. අපි බලමු ඒ කොටස් මොනවද කියලා. පළවෙනි වර්ගයේ තමයි වත්කම් ගිනුම්. ඔයාලට මතක ඇති අපි වත්කමක් කියන්නේ මොකද්ද කියලා සමීකරණ පාඩමේ ඉගෙන ගත්තා. වත්කමක් කියලා අපි එතන ඉගෙන ගත්තේ ව්‍යාපාරයට නීතියානුකූල අයිතියක් තියෙන ව්‍යාපාරයේ පාලනය කරන ව්‍යාපාරට අනාගත ප්‍රතිලාභ ලැබෙන ඕනෑම දෙයක් අපි වත්කමක් වශයෙන් හඳුනාගත්තා. මේ ව්‍යාපාරයේ වත්කම් නියෝජනය කරන්න එහෙමත් නැත්නම් මේ වත්කමක් වෙනුවෙන් අපි ගිනුමක් භාවිතා කළොත් එහෙම නැත්නම් ගිනුමක් නිර්මාණය කළොත් අපි ඒකට කියනවා වත්කම් ගිනුමක් කියලා. ව්‍යාපාරයේ ගොඩාක් වත්කම් තියෙනවා. මේ ඕනෑම වත්කමක් නමින් අපිට ගිනුමක් ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් වත්කම් වෙනුවෙන් අපි නිර්මාණය කරන ගිනුම් වලට අපි කියනවා වත්කම් ගිනුම්. වඩාත් හොඳයි අපි වත්කම් ගිනුමට උදාහරණ කීපයක් බලමු. පළවෙනි එක තමයි ගොඩනැගිලි ගිනුම. ගොඩනැගිල්ලක් කියන්නේ ව්‍යාපාරයේ සතු ව්‍යාපාරයේ පාලනය කරන වත්කම. එහෙනම් ගොඩනැගිලි වෙනුවෙන් ව්‍යාපාරයේ ගිනුමක් නිර්මාණය කළොත් අපි ඒකට කියනවා ගොඩනැගිලි ගිනුම. ඊළඟට ව්‍යාපාරයේ ණයගැතියෝ කියන්නේ ව්‍යාපාරයේ ජංගම වත්කම. මේ ණයගැතියන් නියෝජනය කරන්න ඕනතරම් අපිට ගිනුම් ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන් ඒ ණයගැතියන් නමින්. මේ සියලුම ගිනුම් ව්‍යාපාරයේ වත්කම් වශයෙන් තමයි අපි හඳුනාගන්නේ. ව්‍යාපාරයේ මුදල් කියන්නේත් වත්කමක්. වත්කම් වෙනුවෙන් අපිට ඕනතරම් ගිනුම් ගන්න පුළුවන්. මුදල් වෙනුවෙන් ගිනුමක් ගන්න පුළුවන්. බැංකු ගිනුමක් වෙනුවෙන් ගිනුමක් ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාපාරයේ භූමිය වෙනුවෙන් ගිනුමක් අපිට ගන්න පුළුවන්. මේ සියලුම වත්කම් වෙනුවෙන් අපිට වෙන වෙනම ගිනුම් නිර්මාණය කරන්න පුළුවන්. අපි ඒවට කියනවා වත්කම් ගිනුම් කියලා. අපි ඊගාට බලමු වගකීම් ගිනුම් කියන්නේ මොනවාද කියලා. වගකීමක් කියන්නේ ව්‍යාපාරයක් විසින් ගෙවිය යුතු වටිනාකම්. මේවා ඉදිරි දිනයකදී ව්‍යාපාරයේ ගෙවීම කළා නිදහස් කරගන්න තියෙන දේවල්. ව්‍යාපාරයේ වගකීම් තමයි බැංකු ණය, ණය හිමියෝ ගෙවිය යුතු වියදම්. මේවා උදාහරණ කීපයක් පමණයි මෙතන අපි සඳහන් කරන්නේ. තව ඕනතරම් උදාහරණ ව්‍යාපාරවල වගකීම් සම්බන්ධයෙන් අපිට දකින්න පුළුවන්. මොනවා වුණත් මේ වගකීමක් නියෝජනය කරන්න වගකීමක් වෙනුවෙන් ව්‍යාපාරයේ ගිනුමක් සකස් කළොත් අපි ඒකට කියනවා වගකීම් ගිනුමක් කියලා කියනවා. අපි ඊගාට බලමු හිමිකම් ගිනුමක් කියන්නේ මොකද්ද කියලා. හිමිකමක් කියන්නේ අයිතිකරු නැත්නම් අයිතිකරුගේ අයිතිය නියෝජනය වීමක් තමයි හිමිකම් ගිනුමක් තුලින් සිදු කරන්නේ. ව්‍යාපාරයේ අයිතිකරුගේ මැදිහත් වීම වෙනුවෙන් අපි නිර්මාණය කරන ගිනුම් වලට කියනවා හිමිකම් ගිනුම කියලා. එකක් තමයි ප්‍රාග්ධන ගිනුම. ප්‍රාග්ධන ගිනුම භාවිතා කරන්නේ අයිතිකරු ප්‍රාග්ධනයේ දීමක් සිදුවෙනවා නම් ඒ වාර්තා කිරීමත් අමතර ප්‍රාග්ධනයක් යෙදීමක් වෙනවා නම් ඒ වාර්තා කිරීමත් සම්බන්ධයෙන් තමයි අපි ප්‍රාග්ධන ගිනුම භාවිතා කරන්නේ. මොනවා වුණත් ප්‍රාග්ධනයේ වැඩිවීම සහ අඩුවීම වාර්තා කරන්න ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිනුම භාවිතා කරනවා. ඒක හිමිකම් වර්ගයේ ගිනුමක්. ඒ කියන්නේ අයිතිකරු සම්බන්ධ ගිනුමක්. ඊළඟට ගැන්ලි ගිනුමත් අපි හිමිකම් ගිනුමක් වශයෙන් හඳුනා ගන්නවා. ව්‍යාපාරයක භාණ්ඩ හෝ මුදල් අයිතිකරු තමන්ගේ ප්‍රයෝජන සඳහා ලබා ගැනීමක් අපි ගැන්ලි වශයෙන් හඳුනා ගන්නවා. ව්‍යාපාරයේ ගැන්ලි කිරීමේ අයිතියක් තියෙන්නේ අයිතිකරුට පමණයි. එහෙනම් ගැන්ලි ගිනුම කියන්නේ හිමිකම් වෙනුවෙන් එමෙතන් අයිතිකරු වෙනුවෙන් සකස් කරන ගිණුමක් මේ වාගේ අයිතිකරුගේ මැදිහත්වීම වාර්තා කිරීම සඳහා නිර්මාණය කරන ගිණුම අපි හිමිකම් ගිණුම් කියලා හඳුනා ගන්නවා. ව්‍යාපාරයක ඕනෑම ආදායමක් නියෝජනය කරන්න ව්‍යාපාරය විසින් නිර්මාණය කරන ගිණුමක් අපි ආදායම් ගිණුමක් කියලා හඳුන්වනවා. ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම වන්නේ භාණ්ඩ හා සේවා විකිණීම තුල ලැබෙන විකුණුම් ආදායම. විකුණුම් ආදායම ආදායම් වර්ගී ගිණුමක්. ඊට අමතරව කොමිස් ආදායම් ගිණුම, පොලි ආදායම් ගිණුම, ආයෝජන ආදායම් ගිණුම, ලාභාංශ ගිණුම මෙවැනි ඕනෑම ආදායමක් නියෝජනය කරන්න ව්‍යාපාරයේ ගිණුමක් භාවිතා කරනවා නම් අපි ඒ ගිණුම ආදායම් වර්ගී ගිණුමක් කියලා හඳුනා ගන්නවා. අවසාන වශයෙන් අපි බලමු වියදම් ගිණුමක් කියන්නේ මොකක්ද කියන එක. ව්‍යාපාරයක් භාණ්ඩ සේවා මිලදී ගැනීම සඳහා ගෙවීමක් කරනවා අපි ඒවා සලකනවා වියදම් කියලා. ව්‍යාපාරයේ ඕනෑම වියදමක් නියෝජනය කරන්න ව්‍යාපාරයක් විසින් නිර්මාණය කරන ගිණුමක් තමයි වියදම් ගිණුමක් කියලා අපි හඳුනා ගන්නෙ. උදාහරණ බලමු අපි. වැටුප් ගිණුම කියන්නේ වියදම් ගිණුමක්. සේවකයන්ගෙන් වැඩ ගැනීම නිසා සේවකයන් සපයන සේවා වෙනුවෙන් ව්‍යාපාර ගෙවීමක් කරනවා අපි ඒකට කියනවා වැටුප් ගෙවීම කියලා. සේවකයන් කරන ගෙවීමක් අපි වැටුප් ගිණුම කියලා හඳුන්වනවා. මෙහිදී ව්‍යාපාරයේ මුදල් පිටත ගලා යාමක් සිදු වෙනවා. ඒක තමයි අපි ඒක විදමක් වශයෙන් හඳුනා ගන්නෙ. රක්ෂණ ගාස්තු ගිණුම, විදුලි ගාස්තු ගිණුම, දුරකථන ගාස්තු ගිණුම මේ සියල්ල ව්‍යාපාරයේ වියදම් ගිණුම යටතේ තමයි වර්ග කරන්නේ. එහෙනම් ව්‍යාපාරයේ ඕනෑම වියදමක් වෙනුවෙන් නිර්මාණය කරගන්නා වූ ගිණුමක් අපි වියදම් ගිණුමක් කියලා හඳුනා ගන්නවා. අපි දැන් බලමු මේ වර්ග පහ මොනවාද කියලා. එකක් තමයි වත්කම් ගිණුම්. වත්කම් වෙනුවෙන් අඳින ගිණුම වලට අපි කියනවා වත්කම් ගිණුම්. ඊගාවට අපි කතා කරන වර්ගය තමයි වගකීම් ගිණුම්. වගකීමක් වෙනුවෙන් නිර්මාණය කරන ගිණුම් වලට අපි කියනවා වගකීම් ගිණුම්. ඊගාවට කතා කළා හිමිකම් ගිණුම්. හිමිකමක් වෙනුවෙන් එමෙතන අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ සකස් කරන ගිණුම් තමයි අපි හිමිකම් ගිණුම් කියන්නේ. අවසාන වශයෙන් අපි කතා කළා ආදායම් සහ වියදම් ගිණුම්. ආදායම් සහ වියදම් නියෝජනය කරන්න ව්‍යාපාරය පිළියෙල කරන ගිණුමක් අපි ආදායම් සහ වියදම් ගිණුම් වශයෙන් වෙන වෙනම හඳුනා ගැනීමක් සිදු කරනවා. මේ මූලික වර්ග කිරීම පදනම් කරගෙන තමයි ඊගාවට අපි කතා කරන දිස් වටහා මූලධර්ම සකස් වෙන්නේ. මෙම ගිණුම් වර්ග කිරීමත් සමග තව එක දෙයක් කතා කරන්න අපිට පුළුවන්. ඔයාලගේ පොතේ ඉස්කෝලේ පොතේ පිටු අංක 74 තියෙන මාතෘකාවක් ලෙජරේ කියලා. ඒක පොඩ්ඩක් බලන්න. ඒකේ අපි කතා කරන්නේ මේ සියලුම වර්ගයේ ගිණුම්. ඒ කියන්නේ අපි කතා කරපු වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම් යන සියලුම ගිණුම් මේ වර්ග පහේම ගිණුම් ඇතුළත් කරලා තියෙන ස්ථානයක් නැත්නම් තැනක් අපි ලෙජරේ කියලා හඳුනා ගන්නවා. අපි මේ සමගයේ මාතෘකාවත් අවසන් කරගමු. එහෙනම් ලෙජරේ කියන්නේ සියලුම වර්ගයේ ගිණුම් ඒක රාශි වෙලා තියෙන, එහෙම නැත්නම් එකතු වෙලා තියෙන ස්ථානයක් තමයි අපි ලෙජරයක් කියලා කියන්නේ. මෙම පාඩමේ අවසානෙට තියෙන මාතෘකාව තමයි ද්විත්ව සටහන් මූලධර්ම. අපි බලමු ද්විත්ව සටහන් මූලධර්ම කියන්නේ මොනවාද කියලා. ද්විත්ව සටහන් මූලධර්ම කියලා කියන්නේ ගනුදෙනු ගිණුම් වල හරසා බැර වශයෙන් වාර්තා කිරීමට භාවිතා කරන පොදුවේ පිළිගත් නීති වලට තමයි අපි ද්විත්ව සටහන් මූලධර්ම කියලා කියන්නේ. තවත් සරලව කියනවා නම් ගිණුමක හරසා බැර වශයෙන් දෙපැත්තේ ගනුදෙනු වාර්තා කිරීමට මඟ පෙන්වන නීති තමයි අපි ද්විත්ව සටහන් මූලධර්ම කියලා හඳුනාගන්නේ. මෙම ද්විත්ව සටහන් මූලධර්ම දන්නේ නැත්නම් අපිට බැරි වෙනවා ව්‍යාපාරයේ සිදුවන කිසිම ගනුදෙනුවක් හරසා බැර වශයෙන් වාර්තා කරන්න. ඒ නිසා මේ ද්විත්ව සටහන් මූලධර්ම පහ අපි හරියටම ඉගෙන ගන්න ඕනේ. ද්විත්ව සටහන් මූලධර්ම පහ හැදෙන්නේ අපි ගිණු වර්ගීකරණය කරන කොටස් පහකට. ඒ කොටස් පහ පදනම් කරගෙන තමයි මේ මූලධන පහත් නිර්මාණලා තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හරි පාසුයි. හැමෝටම මතක තියාගන්න පුළුවන් විදිහට මම මේක කතා කරන්න. අපි සමීකරණ පාඩමේ ඉගෙන ගත්තා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. අන්නේ සමීකරණයට තා පොඩි වෙනසක් කරමු. ඒකේ මුලින්ම ඕන්නම් මම මේ කියන සටහන ලියාගන්න වත්කම් ධන වියදම් කියලා ගන්න මුලින්ම වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. මම තව එකපාරක් කියන්න ඉක්මනට ලියාගන්න. වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. මෙන්න මේ සමීකරණය භාවිතා කළා අපිට හරි ලේසියෙන්ම පුළුවන් දිස් වටහා මූලධන පහ මතක තියාගන්න. බලන්න මේකේ මුලින්ම තියෙන වත්කම්. වත්කම් වල වැඩිවීමක් සිදු වෙනවා නම් දිස් වටහා මූල ධර්මයේ වන්නේ හරවීම. අපි මතක තියාගන්න ඕනේ වැඩිවීම පමණයි. ඒක තමයි මතක තියන ලේසියම ක්‍රමය. වත්කමක වැඩිවීමක් අපි ලියන්නේ මේ ගිනුමක් කියන ආකෘතිය හරපැත්තේ. වියදම් වල වැඩිවීමක් සිදු වෙනවා නම් ඒත් මේ ගිනුම ලියන්නේ හරපැත්තේ. එහෙනම් වත්කම් සහ වියදම් වල වැඩිවීම සිදුවන විට ඒවා වාර්තා කරන්නේ ගිනුමේ හර කොටසේ. ඊළඟට හිමිකම් ආදායම් සහ වගකීම්. මේ කොටස් තුනේ වැඩිවීමක් වෙනවා නම් ගණඳුනුවක් තුලින් ඒ වැඩිවීම ලියන්න ඕනේ අපි භාවිතා කරන ගිනුමේ බැරපැත්තේ. දැන් හරි ලේසි, වත්කම් සහ වියදම් වල වැඩිවීම ලියන්නේ ගිනුමේ හර පැත්තේ, හිමිකම් ආදායම් සහ වගකීම් වල වැඩිවීම ලියන්නේ අපි බැරපැත්තේ. හැමෝම මේ වචන පහ පරියටම අවබෝධ කරගෙන හරියට මත තියාගන්න ඕනේ. මෙතින් පස්සේ අපි ගන්ඳුනු වාර්තා කරන පදනම් කරගන්නේ මේ මූලධර්ම පහ. මූලධර්ම පහේ වැඩිවීම විතරක් මත තියාගන්න. අපි දන්නවා ඕනෑම ගිනුමක තියෙන හර සහ බැර. වැඩිවීම හර නම් අනිවාර්යෙන් අඩුවීම බැර. වැඩිවීම බැර නම් අනිවාර්යෙන් අඩුවීම හර. ඒ නිසා වැඩිවීම විතරක් මතක තියා ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඔබේ පොතේ 72 පිටුවේ මේ මූලධර්ම ටික පැහැදිලිව දක්වලා තියෙනවා වගුවක් තුල වැඩිවීම සහ අඩුවීම වශයෙන්. අපි මේ කතා කර දේවල් එක්ක අපි ඊළඟට බලමු ව්‍යාපාරයක ගණඳුනුවක් සිදු වුණාම ඒක කොහොමද ගිනුමක හර සහ බැර වශයෙන් වාර්තා කරන්නේ කියලා. මේ සඳහා ලේසිම පියවර හතරක් මම කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් නම් මම මේ කියනවා සමග සටහන් කරගන්න. අපිට ඒ තුලින් පුළුවන් ඕනෑම ගන්ඳුනුවක් හර සහ බැර වශයෙන් ගිනුම් දෙක වාර්තා කරගන්න. මේ පියවර හතරේ පළවෙනි පියවර තමයි ගන්ඳුනුව හා සම්බන්ධ ගිනුම් දෙක අපි හඳුනා ගන්න ඕනේ. එහෙනම් පළවෙනි පියවර වෙන්නේ ගන්ඳුනුව හා සම්බන්ධ ගිනුම් දෙක හඳුනා ගැනීම. ඔබට මතක ඇති අපි කිව්වා සෑම ගන්ඳුනුවක් තුලින්ම ද්විත්ව බලපෑමක් සිදු වෙනවා කියලා. ඒ ද්විත්ව බලපෑම ගිනුම් දෙක වාර්තා කළ යුතුයි. ඒ නිසා අපි මුලින්ම ගන්ඳුනුවක් සම්බන්ධව ඇතිවන ගිනුම් දෙක හඳුනා ගන්න ඕනේ. දෙවෙනි පියවර තමයි ඒ හඳුනාගත් ගිනුම් දෙක වර්ග කරගන්න ඕනේ. වර්ග කිරීම කරන්නේ අපි හඳුනාගත්තු වර්ග පහම තමයි. වර්ග පහකට ඕනෑම ගිනුමක් ගන්න බෙදන්න පුළුවන්. ඒ වර්ග පහට බෙදීම තමයි මෙතනත් අපි කතා කරන්නේ. තුන්වෙනි පියවර වෙන්නේ ගන්ඳුනුව නිසා ගිනුම් වලට අපි හඳුනාගත් ගිනුම් වලට සිදුවන බලපෑම හඳුනා ගැනීම. අවසාන පියවර වෙන්නේ මේ බලපෑම තුල බලපෑම හඳුනා ගැනීම තුලින් ද්විත්ව සටහන් මූල ධර්ම ආදේශ කරගන්න ඕනේ. මම අයත් මේ කෙටියෙන් මේ පියවර හතර කියන්නම්. 1. ගන්ඳුනුව හා සම්බන්ධ ගිනුම් දෙක හඳුනා ගැනීම. ගණඳුනුව හා සම්බන්ධ ගිනුම් දෙක හඳුනා ගන්න ඕනේ. 2. අපි හඳුනාගත් ගිනුම් දෙක වර්ග කරගන්න ඕනේ. 3. තමයි ගණඳුනුව නිසා මේ ගිනුම් වලට සිදු වෙලා තියෙන බලපෑම හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ වැඩිවීම සහ අඩුවීම හඳුනා ගන්න ඕනේ. අවසාන එක මේ බලපෑම පදනම් කරගෙන ද්විත්ව සටහන් මූල ධර්ම ආදේශ කරගන්න ඕනේ. අපි බලමු මේ එක එක පියවර කොහොමද අනුගමනය කරන්නේ කියලා. ඊගාවට පළවෙනි පියවර ගිනුම් දෙක හඳුනා ගැනීමනේ. ඒක හරි ලේසි හඳුනා ගන්න. ගන්ඳුනුවක් සටහන් කිරීමට යොදාගත යුතු ගිනුම් දෙකෙන් එක් ගිනුමක් ගන්ඳුනුව තුලම අන්තර්ගත වෙනවා. අපි හරියට ගන්ඳුනුව කියවලා ඒ තුලින් එක ගිනුමක් හඳුනා ගන්න ඕනේ. මේක ලේසි වෙන්න, ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න මම උදාහරණ කීපයක් කියන්නම්. එකක් බලමුකෝ. තනි ව්‍යාපාරයක අයිතිකරුවෙක් එමෙතන හිමිකරු ප්‍රාග්ධනය ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදවීම කියන ගණඳුනුව තුල ප්‍රාග්ධනයන සඳහන් වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ සැපීමක් සිදු වෙනවා. එහෙනම් එක ගිනුමක් වන්නේ ප්‍රාග්ධන ගිනුමයි. ඒක තිබුණේ ප්‍රාග්ධනයේ ඉදීම කියන ගනුදෙනුව තුලමයි. අපි තව උදාහරණයක් බලමු. ව්‍යාපාරයේ රුපියල් 5000ක විදුලි ගාස්තු ගෙවීම. රුපියල් 5000ක විදුලි ගාස්තු ගෙවීම කියන ගනුදෙනුව තුලම විදුලි ගාස්තු ගෙවීම ගැන සඳහන් වෙනවා. එහෙනම් එක ගිනුමක් වන්නේ විදුලි ගාස්තු ගිනුම. අපි තව උදාහරණයක් බලමු. ව්‍යාපාරයේ රුපියල් 10000ක කොමිස් ආදායමක් ලැබිලා. එමෙතන ව්‍යාපාරයේ 10000ක කොමිස් ආදායමක් ලැබිලා තියෙනවා. මේකට සම්බන්ධ ගිනුම් දෙක කොහොමද හොයාගන්නේ? එක ගිනුමක් ඒක තුලම තියෙනවා කොමිස් ආදායමක් ලැබුණා කියලා. එහෙනම් එක ගිනුමක් වන්නේ කොමිස් ආදායම් ගිනුම. ඉතාම සරලව ගණඳුනුව හරියට අධ්‍යයනය කරලා ගණඳුනුව තුල අන්තර්ගත ගිනුම අපි හොයාගන්න ඕනේ. මම තව අවසාන උදාහරණයක් කියන්න. අයිතිකරු රුපියල් 5000ක මුදල් ගැනලි කළා නම් ගණඳුනුව ගැනලි කිරීම එහෙනම් එක ගිනුමක් වන්නේ ගැනලි ගිනුම. ඔබට ඊගාවට අපි කතා කරන හැම අභ්‍යාසයක් තුලම මම මේ පියවර අනුගමනය කරනවා. එතකොට තවත් මේක තේරුම් ගන්න පුළුවන්. අපි එක ගිනුමක් හොයාගන්න විදිහයි මේ කතා කළේ. ඒක තියෙන්නේ ගණඳුනුව තුලමයි. ඊළඟට ගණඳුනුව සිදුවලා තියෙන ස්වභාවය මත අනෙක් ගිනුම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මං ඒකටත් උදව්වක් කරන්න. ගනුදෙනුව මුදලින් සිදු වෙලා තියෙනවා නම් අනිත් ගිනුම වන්නේ මුදල් ගිනුම. මං උදාහරණයක් කියන්නම්. ලීබඩු මිලදී ගන්නවා රුපියල් ලක්ෂයක. ඒක තුල අන්තර්ගත ගිනුම තමයි ලීබඩු ගිනුම. ලීබඩු මිලදී ගැනීමක් සිදුවනා නම් එක ගිනුමක් වන්නේ ඒක තුලම සඳහන් ලීබඩු ගිනුම. ලීබඩු මිලදී ගැනීම සිදුවෙන්නේ මුදලින් නම් ගනුදෙනුවේ ස්වභාවය මත සිදුවලා තියෙන ආකාරය මත අනිත් ගිනුම වෙන්නේ මුදල් ගිනුම. ඊළඟට බැංකු ගිනුම පදනම් කරගෙන අපේ ජංගම ගිනුම පදනම් කරගෙන ව්‍යාපාරයේ ගනුදෙනු සිදුවලා තියෙනවා නම් අනිත් ගිනුම වන්නේ බැංකු ගිනුම. උදාහරණයක් අපි බලමු. ව්‍යාපාරයේ රක්ෂණ ගාස්තු ගෙවන්නේ බැංකු ගිනුමෙන් නම් ඒකේ සඳහන් වෙන ගිනුම මේක තුල අන්තර්ගත ගිනුම තමයි රක්ෂණ ගාස්තු ගිනුම. රක්ෂණ ගාස්තු ගෙවන්නේ කොහොමද? බැංකු ගිනුම පදනම් කරගෙන. එහෙනම් අනිත් ගිනුම වෙන්නේ බැංකු ගිනුම. ගනුදෙනුව ණයට සිදුවලා තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙනවා ණය ගැතියෙක් හෝ ණය හිමියෙක්. අවසාන වශයෙන් තව එකක් කියන්න. ගනුදෙනුව සුළු මුදලින් සිදුවලා තියෙනවා නම් අපි ඉදිරි පාඩම් වල කතා කරනවා. සුළු මුදලින් සිදුවලා තියෙනවා නම් සුළු මුදල් ගිනුම සම්බන්ධ වෙනවා. මම ඔය කතා කළේ පළවෙනි පියවර. පළවෙනි පියවරේ මොකද්ද අපි කතා කළේ? ගනුදෙනුවට සම්බන්ධ ගිනුම් දෙක හඳුනා ගන්න ඕනේ කියන එක. කොහොමද හඳුනාගන්නේ? එක ගිනුමක් අපි මේ කතා කරන ඕනෑම ගනුදෙනුවක් තුල අන්තර්ගත වෙනවා. ගිනුම් දෙක එකක් ගනුදෙනුව තුලම අන්තර්ගත වෙනවා. ඒකෙන් එක ගිනුමක් හොයා ගන්න ඕනේ. ඊළඟ ගිනුම හොයාගන්නේ ගනුදෙනුව සිදුවලා තියෙන ආකාරය මත. ගනුදෙනුව මුදලින් සිදුවලා ඇතනම් මුදල් ගිනුම සම්බන්ධ වෙනවා. ගනුදෙනුව බැංකු මුදලින් සිදුවලා තියෙනවා නම් බැංකු ගිනුම සම්බන්ධ වෙනවා. ගනුදෙනුව සුළු මුදලින් සම්බන්ධලා තියෙනවා නම් සිදුවලා තියෙනවා නම් සුළු මුදල් ගිනුම සම්බන්ධ වෙනවා. ගනුදෙනුව ණයට සිදුවලා තියෙනවා නම් ණය ගැති ගිනුමක් හෝ ණය හිමි ගිනුමක් සම්බන්ධ වෙනවා. දැන් ඔබට ඉතාම සරලව ඕනෑම ගනුදෙනුවට අදාළ ගිනුම් දෙක හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේවා අභ්‍යාස තුලින් නැවත කතා කරමු. දැන් අපි ගනුදෙනුවක් නිසා බිහිවන ගිනුම් දෙක හඳුනා ගැනීම සිදු කළා. ඊළඟට අපි බලමු දෙවෙනි පියවරවන මේ හඳුනාගත් ගිනුම් වර්ග කිරීම. ඒක මේ විදුන්ත අපි කතා කරලා තියෙන්නේ. ඕනෑම ගිනුමක් වර්ග පහකට බෙදන්න පුළුවන්. ඔබට මතක ඇති වත්කම්, වියදම්, ආදායම්, වගකීම් සහ හිමිකම් කියලා ඕනෑම ගිනුමක් වර්ග පහකට බෙදන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. ඒ වර්ග පහ එකකට අනිවාර්යෙන් අපි හඳුනාගත්තු ගිනුම් දෙක ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි පියවර හරි ලේසි. හඳුනාගත් ගිනුම් දෙක මේ වර්ග පහේ කුමන වර්ගයට අයත්ද කියලා අපි හරියටම හඳුනා ගන්න ඕනේ. ඒක තමයි අපේ දෙවෙනි පියවර වෙන්නේ. ඊගා පියවර වෙන්නේ තුන්වෙනි පියවර තමයි. ගනුදෙනුව නිසා ලෙජ ගිනුම් වලට එමෙත් අපේ ගිනුම් වලට සිදුලා තියෙන බලපෑම හඳුනා ගැනීම. බලපෑම කියන්නේ අපි මුලින්ම කතා කළා වැඩිවීම හෝ අඩුවීම. මේම සෑම ගනුදෙනුවක් තුලින්ම අපි මේ හඳුනාගත්තු ගිනුම් වලට බලපෑමක් සිදු වෙනවා. ඒ කියන්නේ මේ ගිනුම් වල වැඩිවීමක් සහ අඩුවීමක් සිදු වෙනවා. වඩාත් හොඳයි උදාහරණ කීපයකින් අපි මේ ගැන කතා කරමු. පළවෙනි උදාහරණය තමයි ව්‍යාපාරයේ අයිතිකරු මුදලින් ප්‍රාග්ධන යෙදවීම කියන ගනුදෙනුව. දැන් අපි පොඩ්ඩක් බලමු මොනවාද මේ තුලින් ඇති වෙන බලපෑම කියලා. අයිතිකරු මුදල් යෙදීමක් සිදු කරපුවාම ව්‍යාපාරට ව්‍යාපාරයේ මුදල් කියන වචකම වැඩිවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මුදල් කියන වචකම වැඩි වෙනවා. ප්‍රාග්ධනය සැපීමක් කියන්නේ අයිතිකරුගේ හිමිකමට බලපෑමක් වෙනවා. ඒ තුලින් හිමිකම වැඩිවීමක් වෙනවා. ඔන්න බලපෑම අපි හඳුනාගත්තා මුදල් කියන වචකමේ වැඩිවීමක් සහ ප්‍රාග්ධනය කියන හිමිකමේ වැඩිවීමක් සිදු වෙනවා. ඊළඟට අත්පිට මුදලින් ඒ කියන්නේ මුදල් ගෙවලා යන්ත්‍ර උපකරණ මිලදී ගැනීම අපි ඊගාට කතා කරමු. යන්ත්‍ර කියන්නේ ව්‍යාපාරයේ වචකමක්, මුදල් කියන්නේ ව්‍යාපාරයේ වචකමක්. මුදල් ගෙවලා යන්ත්‍රයක් මිලදී ගැනීම තුලින් සිදුවන්නේ ව්‍යාපාරයේ මුදල් නැමැති වචකම අඩුවීමක් සිදුවීම සහ යන්ත්‍ර උපකරණ කියන වචකමේ වැඩිවීමක් සිදුවීම. වචකමක අඩුවීමක් සහ වචකමක වැඩිවීමක්, මේවා තමයි අපි කියන්නේ බලපෑම කියලා. බලපෑම කියලා අපි හැම වෙලාවෙම කතා කළේ අඩුවීම සහ වැඩිවීම. ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් ගෙන්ලි සිදු වුණා නම් අපි ඒ උදාහරණයත් බලමු. ව්‍යාපාරයේ අයිතිකරු මුදල් ගෙන්ලක් මුදලින් ගෙන්ලි සිදු කිරීමක් කළා තියෙනවා නම් ව්‍යාපාරයේ මුදල් කියන වචකමේ අඩුවීමක් සිදු වෙනවා. ඒ සමගම හිමිකමේ අඩුවීමකුත් සිදු වෙනවා. අපේ අවසාන පියවර වන්නේ දිත්ව සටහ මූලධර්ම ආදේශ කිරීම කියන එක. දිස් සටහ මූලධර්ම ආදේශ කරනවා කියන්නේ අර තුන්වෙනි පියවරේ හඳුනා ගන්න වැඩිවීම හෝ අඩුවීම පදනම් කරගෙන හර හෝ බැර කිරීම. ගඳුනුවා නිසා වත්කම් වල ව්‍යාපාරයේ වත්කමක වැඩිවීමක් සිදු වෙනනම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ අදාළ වත්කම් ගිණුම අපි හර පැත්තේ වාර්තා කරන්න ඕනේ. ව්‍යාපාර ගඳුනුවා නිසා වත්කමක අඩුවීමක් සිදුලා තියෙනවා නම් අදාළ වත්කම් ගිණුමේ බැර පැත්තේ වාර්තා කළ යුතුයි. ඒ වගේම වියදම් වල ගඳුනුවා නිසා වැඩිවීමක් සිදුලා තියෙනවා නම් වියදම් ගිණුමේ හර පැත්තේ වියදම් වල ගඳුනුවා නිසා අඩුවීමක් සිදුලා තියෙනවා නම් වියදම් ගිණුම බැර පැත්තේ වාර්තා කරන්න ඕනේ. මේක අලුතෙන් මත තියාගන්න දෙයක් නැහැ. අර මූලධර්ම පහම තමයි නැවත අපි භාවිතා කරන්නේ. අදාළ ගඳුනුව හරහා වත්කමද්ද වැඩි වෙන්නේ, වියදමද්ද වැඩි වෙන්නේ, හිමිකමද්ද වැඩි වෙන්නේ, ආදායමද්ද වැඩි වෙන්නේ, වගකීමද්ද වැඩි වෙන්නේ කියලා හරියට හඳුනා ගැනීම පදනම් කරගෙන අපි කතා කරපු මූලධර්ම පහ භාවිතා කරන්න පුළුවන්. හිමිකම් වැඩිවීමක් වෙනවා නම් අදාළ හිමිකම් ගිණුමේ බැර පැත්තේ වාර්තා කරන්න ඕනේ. ආදායම් වල වැඩිවීමක් වෙනවා නම් ගඳුනු නිසා ආදායම් ගිණුමේ බැර පැත්තේ වාර්තා කරන්න ඕනේ. ගඳුනු නිසා වක්කීම් වල වැඩිවීමක් සිදු වෙනවා නම් ඒක වක්කීම් ගිණුමේ බැර පැත්තේ, අදාළ වක්කීම් ගිණුමේ බැර පැත්තේ වාර්තා කරන්න ඕනේ. අපි දිස්සටහ මූලධර්ම අනුගමනය කළා. ගඳුනු වාර්තා කිරීමේදී බලමු කිසිම හේතුවක් මත කවදාවත් එකම ගිණුමකට හර වෙලා ඒ වගේම තවත් ගිණුම හර වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ එක ගිණුමකට හර කළොත් අනිත් ගිණුම බැර වෙනවාමයි. මේ මූලධර්ම පහේ තියෙන විශේෂත්වය ඒකයි. මෙය මිනිස් බුද්ධියේ අපූර්ව නිර්මාණයක් වශයෙන් හඳුන්වනවා දිත්ත සටහා මූලධර්ම. විශේෂත්වය කවදාවත් එක ගිණුමකට හර වෙන වටිනාකම තව ගිණුමකට හර වෙන්නේ නැහැ. එක ගිණුමකට බැර වුණොත් තව ගිණුමකට බැර වෙන්නේ නැහැ. ඒකට හර වෙන්නේ. මේ මූලධර්ම පහ උඩ තමයි දිස් සටහන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එමත් තමයි ගිණුම් කරන විෂය ක්‍රියාත්මක වෙන්නේ. මේ රෝද පහවුඩු තමයි එකනුෂයක් දුවන්නේ නැත්නම් ධාවනේ වෙන්නේ. මේ වචන පහ මතක තියා ගැනීම අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා මම නැවතත් ඉල්ලීමක් කරන්නේ. මෙතින් එහාට එකනුෂය තුල අපි කතා කරන්නේ හර සහ බැර කියන දේවල්. ඔබේ පෙළපොතේ පිටු අංක 72 තියෙන නිදසුන් ටික අපි ඊගාට කතා කරමු. බලන්න ඒකේ තියෙනවා 1/3 දින රුපියල් ලක්ෂ 5ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගැනීම කියලා ගනුදෙනුවක්. අපි බලමු මේ පියවර 4 අනුගමනය කරලා කොහොමද මේ ගනුදෙනුව හරසා බැර වශයෙන් වාර්තා කරන්න කියලා. බලන්න මේ ගනුදෙනුව තුලින්ම අපිට පුළුවන් ගිණුම් දෙක හඳුනා ගන්න. රුපියල් ලක්ෂ 5ක් ගෙවා යන්ත්‍රයක් මිලදී ගැනීම කියන ගනුදෙනුව තුල යන්ත්‍රයක් යන්න සඳහන් වන නිසා එක ගිනුමක් යන්ත්‍ර ගිනුම කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. යන්ත්‍රය මිලදී ගන්නේ මුදල් ගෙවීමක් කරලා, එහෙනම් මේකට සම්බන්ධ අනික් ගිනුම වන්නේ මුදල් ගිනුම. ඔන්න අපි සරලවම ගනුදෙනු තුලින් මේට සම්බන්ධ ගිනුම් දෙක හඳුනාගත්තා. මොනවාද අපේ ගිනුම් දෙක? එකක් යන්ත්‍ර ගිනුම, අනිත් එක මුදල් ගිනුම. අපි බලමු දෙවෙනි පියවර කොහොමද අනුගමනය කරන්න කියලා. මේ හඳුනාගත් ගිනුම් දෙක වර්ග කරන්න ඕනේ. යන්ත්‍ර ගිනුම කියන්නේ ඔබ හැමෝම දන්නවා යන්ත්‍රය කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් යන්ත්‍ර ගිනුම කියන්නේ වත්කම් ගිනුම. මුදල් ඒත් අපි දන්නවා මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් අපි හඳුනාගත් ගිනුම් දෙකම වත්කම් වර්ගයේ ගිනුම් දෙකක්. අපි බලමු ඊගාවට මේ ගණදුනුව තුලින් මේ ගිනුම් වලට සිදුවන බලපෑම කොහොමද කියලා. යන්ත්‍රයක් මිලදී ගැනීම සිදුවෙද්දී ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම් පවතින යන්ත්‍රවල ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම නැත්නම් අලුතේ යන්ත්‍ර කියන වත්කමක් බිහි වෙනවා. යන්ත්‍රවල වැඩිවීමක් සිදු වෙනවා. අන්න අපි එක බලපෑමක් හඳුනා ගන්නවා. ව්‍යාපාරයේ මුදලින් තමයි යන්ත්‍ර මිලදී ගැනීම සිදු කරන්නේ. ඒ නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩුවීමකට ලක් වෙනවා. ඔන්න අපි බලපෑම් දෙකක් හඳුනාගත්තා. යන්ත්‍ර කියන වත්කමේ වැඩිවීමක් සහ මුදල් කියන වත්කමේ අඩුවීමක් මේ ගණදෙනුව තුලින් අපි හඳුනා ගැනීම කරනවා. මේ අනුව මේ බලපෑම පදනම් කරගෙන අපිට පුළුවන් අවසාන පියවර අනුගමනය කිරීම. ඒ කියන්නේ දිස් සටහන් මූලධර්ම ආදේශ කිරීම. වත්කමක් වැඩි වෙන නිසා, යන්ත්‍ර කියන වත්කම වැඩි වෙන නිසා අපිට මතක් වෙනවා වත්කම් සම්බන්ධයෙන් පවතින මූලධර්මයේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙන නිසා යන්ත්‍ර ගිනුමට හර කරන්න ඕනේ. ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම මේ ගනුදෙනු තුලින් අඩුවීමක් සිදු වෙනවා. ඒ නිසා මුදල් ගිනුම බැර කළ යුතුයි. අපි බලමු යන්ත්‍ර ගිනුමේ කොහොමද මේ ගනුදෙනු වාර්තා කරලා තියෙන්නේ කියලා. දිනේ තීරුවේ ජනවාරි මාසේ 3, ඒ කියන්නේ 1/3 වාර්තා කරලා තියෙනවා. විස්තරයේ තීරුවේ මුදල් ගිනුම කියලා සඳහන් වෙනවා. දිනය අපි කතා කළා ගනුදෙනුවට අදාළ දිනේ තමයි මෙතන වාර්තා කරන්න කියලා. විස්තරය කියන්නේ මේ බලපෑම ලියන බැර ගිනුමේ නම. බැර කරන්නේ අපි මුදල් ගිනුමට. ඒ නිසා යන්ත්‍ර ගිනුමේ විස්තරය తీරේ වාර්තා කරනවා මුදල් ගිනුම කියලා. ඊළඟට සංගල පිටුව වෙනුවෙන් ඉලක්කමක් වාර්තා වෙන්නේ නැහැ. ඊගාවට අපි තියෙන්නේ බලන්න පුළුවන්නේ වටිනාකම తీරුව. වටිනාකම తీරුවේ රුපියල් ලක්ෂ 5ක් වාර්තා වෙනවා. මූලික වාර්තා කිරීම හරපැත්තේ සිදු වෙලා තියෙන දිනයයි විස්තරය සහ වටිනාකම. ඒ සමගම මුදල් ගිනුමේ බැරපැත්ත බලන්න. මුදල් ගිනුම බැරපැත්තෙත් සුපුරුදු ගනුදෙනු අදාළ දිනේ තියෙනවා 1/3. විස්තරය වෙනුවට දාලා තියෙන්නේ යන්ත්‍ර ගිනුමේ නම, ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම භාවිතා කරලා තියෙනවා. සංගල පිටුවට අරන්නේ වටිනාකමක්, එහෙම නැත්නම් ඒකට ඉලක්කමක් කරන්නේ. වටිනාකම తీරුවේ සුපුරුදු පරිදි ලක්ෂ 5 වාර්තා කළා තියෙනවා. අපි මෙතෙක් කතා කරපු හැම දෙයක්ම මේ ගනුදෙනුව වාර්තා කිරීම තුල දක්නට ලැබෙනවා. පිටුව අංක 73 තියෙන ඊගව නිදසුන අපි බලමු. 1/4 ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් ලබා ගැනීම. මේ ගනුදෙනුව අපි අර පියවරත් එක්කම කතා කරමු. පළවෙනි පියවර තමා ගනුදෙනුව හා සම්බන්ධ ගිනුම් දෙක හඳුනා ගැනීම. මේ තුල එක ගිනුමක් අපිට පේනවා. එකක් තමා බැංකු ණය ගැනීමක් සිදු වෙනවා නම් බැංකු ණය ගිනුම මේ ගනුදෙනුට සම්බන්ධයි. ඒක අපි හොයාගත්තේ ගනුදෙනුව තුලින්මයි. ගනුදෙනුවේ තියෙන සටහන් තුලින් අපි ගනුදෙනුව හඳුනා ගැනීම කළා. බැංකු ණය ලබා ගැනීමක් වෙද්දී ව්‍යාපාරයේ මුදල් කියන වත්කමට බලපෑමක් සිදු වෙනවා. මුදල් ලැබෙන්නේ බැංකු ණයක් කරා. එහෙනම් අනිත් ගිණුම වෙන්නේ මොකද්ද? බැංකු ණය හරහා බිහි වෙන ගිණුම වෙන්නේ මුදල් ගිණුම. අපි ගනුදෙනුව තුලින් බැංකු ණය ගිණුම හඳුනා ගන්නවා. ගනුදෙනුව සිදු වෙන්නේ මුදලින් නිසා මුදල් ගිණුම සම්බන්ධ වෙනවා. ඔන්න අපේ පළවෙනි පියවර අවසන් වෙනවා. දෙවෙනි පියවර හඳුනාගත් ගිනුම් දෙක වර්ග කිරීම. ඔබ දැනටමත් දන්නවා මුදල් කියන්නේ වත්කම් ගිනුමක්. බැංකු ණය වගකීම් ගිනුමක් වෙනවා. ඔන්න අපේ දෙවෙනි පියවරත් අවසන්. ගිනුම් දෙක හඳුනා ගන්නවා වත්කම් ගිනුමක් සහ වගකීම් ගිනුමක් වශයෙන්. ඊගව තුන්වෙනි පියවර අපි අනුගමනය කරමු. තුන්වෙනි පියවරේ කතා කරන්නේ බලපෑම හඳුනා ගැනීම. ව්‍යාපාරයේ බැංකු ණයක් ගැනීම සිදුවෙද්දී මුදල් නැමැති වත්කමේ වැඩිවීමක් සිදුවෙනවා. ව්‍යාපාර මුදල් ලැබෙනවා, මුදල් වැඩිවීමක් සිදුවෙනවා. බැංකු ණය කියන්නේ වගකීමක්. බැංකු ණය ලබා ගැනීම තුළින් ණය කියන එමෙත්තන් වගකීම් වැඩිවීමක් සිදු වෙනවා. ඔන්න බලපෑම් දෙක, මුදල් නැමැති වත්කමේ වැඩිවීමක් සහ බැංකු ණය නැමැති වගකීමේ වැඩිවීමක් සිදු වෙනවා. තුන්වෙනි පියවර අවසන් වෙනවා. අපි අවසාන පියවර අනුගමනය කරන්නේ කොහොමද? 38 මූලධර්ම පදනම් කරගෙන ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම වැඩිවීමක් සිදු වෙන නිසා මුදල් ගිණුමට අපි හරකල යුතුයි. මුදල් ගිණුමට හර කරන්න ඕනේ හේතුව මුදල් කියන වත්කම වැඩිවීම නිසා. වත්කම වැඩිවීම හර අපි මූලධර්මයේ දැනටමත් දන්නවා. බැංකු ණය කියන වගකීමක්, බැංකු ණය ගැනීම තුලින් ව්‍යාපාරයේ වගකී වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා බැංකු ණය ගිණුමට බැර කළ යුතුයි. අපි බලමු මුදල් ගිණුමේ කොහොමද මේ ගනුදෙනුව වාර්තා කරලා තියෙන්නේ කියලා. දිනේ තීරුවේ 1.3 දිනේ වශයෙන් සඳහන් වෙනවා. විස්තරයේ තීරුවේ බැංකු ණය ගිණුම කියලා සඳහන් කරනවා. මුදල් ගිණුමට හර වෙද්දී මේක බැර වෙන්නේ බැංකු ණය ගිණුමට. ඒ නිසා තමයි බැංකු ණය ගිණුම කියලා විස්තරයේ තීරුවේ වාර්තා වෙන්නේ. වටිනාකම තීරුවේ රුපියල් ලක්ෂ 2 සඳහන් වෙනවා. බැංකු ණය වටිනාකම රුපියල් ලක්ෂ 2ක් වන නිසා. ඊළඟට මේ ගනුදෙනුව බැර වෙන්නේ බැංකු ණය ගිණුමට. බැංකු ණය ගිණුමේ බැර පැත්තේ දිනේ තීරුවේ සඳහන් වෙනවා 1.3. ගනුදෙනුව සිදුවන දිනේ 1.3 ඒ වටිනා ඒ දිනය එතන සඳහන් වෙනවා. විස්තරයේ තීරුවේ මුදල් ගිණුම සඳහන් වෙනවා. මේ බැර වෙන බැංකු ගිණුමට අදාළ අනිත් හර වෙන ගිණුම තියෙන මුදල් ගිණුමේ නිසා ප්‍රතිවිරුද්ධ ගිණුම නම මුදල් ගිණුම කියලා විස්තරයේ තීරුවේ වාර්තා කරලා තියෙනවා. ගනුදෙනුවේ වටිනාකම රුපියල් ලක්ෂ 2යි. ඒක වටිනාකම තීරුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි පියවර 4 පැහැදිලිව කතා කළා. පියවර 4 අනුගමනය කිරීමෙන් ඕනෑම ළමයෙකුට මේ විදිහට ගනුදෙනුවක් හර සහ බැර වශයෙන් වාර්තා කිරීමේ හැකියාව ලැබෙනවා. අපි ඊළඟට බලමු ඊගාව නිදසුනේ තියෙන්නේ මොන වගේ ගනුදෙනුවක්ද කියලා. 1.5 අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 3ක් මුදල් යෙදවීමක් සිදු කරනවා කියලා කියනවා ගනුදෙනුව තුලින්. මේ ගනුදෙනුවට සම්බන්ධ ගිණුම් දෙක හඳුනා ගැනීම කළ යුතුයි. අයිතිකරු ප්‍රාග්ධන යෙදවීමක් කරනවා නම් එක ගිණුමක් ප්‍රාග්ධන ගිණුම වෙනවා. අයිතිකරු යොදන්නේ මුදල් ව්‍යාපාරට, සපයන්නේ මුදල්, එනිසා අනිත් ගිණුම මුදල් ගිණුම වෙනවා. ඔන්න අපි ගිණුම් දෙක හඳුනා ගත්තා. ගනුදෙනුව තුල ප්‍රාග්ධන ගිණුම සඳහන් වෙනවා. යෙදවීම කරන්න මුදල් නිසා අනිත් ගිණුම මුදල් ගිණුම වශයෙන් අපි හඳුනා ගැනීම කරනවා. මේ හඳුනාගත් ගිණුම් දෙක වර්ග කරන්න ඕනේ. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්, අපි ඒක දැනටමත් දන්නවා. ප්‍රාග්ධන ගිණුම කියන්නේ හිමිකම් වර්ගයේ ගිණුමක්. පියවර දෙකක් අවසන් කළා. ගිණුම් දෙක හඳුනා ගැනීම හා හඳුනාගත් ගිණුම් දෙක වර්ග කිරීම. අයිතිකරු ප්‍රාග්ධන ගිණුමක් සිදුවෙද්දී ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම වැඩි වෙනවා. එනිසා බලපෑමත් අපි මේත් එකම හඳුනාගමු. ව්‍යාපාර මුදල් කියන වත්කම වැඩි වෙනවා. හිමිකම වැඩිවීමක් සිදුනා ප්‍රාග්ධනයේ තුලින්. එනිසා ප්‍රාග්ධනයේ වැඩිවීමක් සහ මුදල් කියන වත්කමේ වැඩිවීමක් මේ ගනුදෙනු තුලින් සිදු වෙනවා. අපි දැන් පියවර 4ක් අනුගමනය කරලා අවසන්. මේ 4වෙනි පියවර එන්නේ 3වෙනි පියවරේ ප්‍රතිඵල මත. ව්‍යාපාරයේ මුදල් නැමැති වත්කම වැඩි වෙන නිසා මුදල් ගිණුම හරකල යුතුයි. ප්‍රාග්ධනයේ කියන හිමිකම මේ ගනුදෙනුලින් වැඩිවීමක් සිදු වෙන නිසා හිමිකම් වැඩිවීමේ මූලධර්මයේ පදනම් කරගෙන ප්‍රාග්ධන ගිණුම බැරකල යුතුයි. බලන්න මේ ගනුදෙනුව ගිණුම් වල කොහොමද වාර්තා කරලා තියෙන්නේ කියලා. මුදල් ගිණුමේ දිනේ තීරුව හරපැති දිනේ තීරුවේ 1.5 සඳහන් වෙනවා. විස්තරයේ තීරුවේ ප්‍රාග්ධන ගිණුම සඳහන් වෙනවා. ගනුදෙනුවේ වටිනාකම ලක්ෂ 3යි. ඒක වටිනාකම තීරුවේ සඳහන් වෙනවා. මුදල් ගිණුම හර වෙනවා මුදල් නැමැති වත්කම වැඩි වෙන නිසා. වත්කම් වැඩිවීම හරවීම තමයි කර බලපාලා තියෙන්නේ. ප්‍රාග්ධන ගිණුමට බැර වෙලා තියෙනවා දිනේ 1.5. විස්තරයේ තීරුවේ මුදල් ගිණුම ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම භාවිතා කරනවා. වටිනාකම තීරුවේ ලක්ෂ 3 වාර්තා වෙනවා. දැන් හැමෝටම පැහැදිලි, පියවර 4 අනුගමනය කරනවා නම් ඕනෑම ගනුදෙනුවක් ඉක්මනට නිවැරදිව හරබැර කරන්න පුළුවන්. අපි ඊළඟ උදාහරණය ඊගාවට බලමු. දිනේ 1.5 රුපියල් ලක්ෂ 2ක පොලි ආදායමක් ලැබීම. අපි බලමු මේකට සම්බන්ධ ගිණුම් දෙක හඳුනාගන්නේ කොහොමද කියලා. පොලි ආදායම් ලැබෙනවා නම් රුපියල් ලක්ෂ 2ක ඒ තුල එක ගිණුමක් අන්තර්ගත වෙනවා. එකක් තමයි පොලි ආදායම් ගිණුම. පොලි ලැබෙන්නේ මුදලින්. ඒ නිසා බලපෑම ලක්වන අනිත් ගිණුම වෙන්නේ එමෙත හඳුනාගත යුතු අනිත් ගිණුම වෙන්නේ මුදල් ගිණුම. පොලි ආදායම් ගිණුම ගණදුනු තුලින් හඳුනා ගැනීමක් සිදු වෙනවා. ලැබෙන්නේ මුදල් නිසා ව්‍යාපාරට බලපෑම ලක්වන අනිත් ගිණුම වෙන්නේ මුදල් ගිණුම. මේ හඳුනාගත් ගිණුම් දෙක වර්ග කිරීම කරගත යුතුයි. මුදල් කියන්නේ සුපුරුදු පරිදි වත්කම් ගිණුමක්. පොලි ආදායම් ගිණුම කියන වචනේ තුලම ආදායම් යන්න සඳහන් වන නිසා අපි පොලි ආදායම් ගිණුමක් කියලා හඳුනා ගන්නවා. තුන්වෙනි පියවර වන්නේ මේ ගණඳුනු නිසා ඇති වෙන බලපෑම හඳුනා ගැනීම. මුදල් කියන වත්කම වැඩි වෙන නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මේ ගණඳුනු තුලින් වැඩි වෙනවා. පොලි කියන්නේ ආදායමක්. මේ ලැබීම හරහා ව්‍යාපාරයේ ආදායම් වල වැඩිවීමකුත් සිදු වෙනවා. එහෙනම් තුන්වෙනි පියවර අපි හඳුනාගෙන අවසන් මුදල් වත්කමේ වැඩිවීමක් සහ පොලි නැමැති ආදායමේ වැඩිවීමක් සිදු වෙනවා. මේ බලපෑම් පදනම් කරගෙන අවසාන පියවර අනුගමනය කරන්න පුළුවන්. වත්කම් වැඩිවීම හරවීම පදනම් කරගෙන අපි මුදල් ගිණුමේ හරපැත්තේ වාර්තා කළ යුතුයි. පොලි කියන්නේ ආදායමක් වන නිසා ආදායම් වැඩිවීමේ මූලධර්මයේ පදනම් කරගෙන පොලි ආදායම් ගිණුමට බැර කර යුතුයි. බලන්න ඔයාලගේ පොතේ පිටු අංක 73 මුදල් ගිණුම සඳහන් වෙනවා. ඒකේ හරපැත්තේ දිනයේ තීරුවේ ලියලා තියෙනවා 1.3. විස්තරයේ තීරුවේ ලියනවා පොලි ආදායම් ගිණුම කියලා. වටිනාකම තීරුවේ සඳහන් වෙනවා ලක්ෂ 2ක්. මුදල් ගිණුමට හරවීම ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පොලි ආදායම් ගිණුමට බැරවීමක් සිදු වෙනවා. බැරපැත්තේ දිනයේ තීරුවේ 1.5 සඳහන් වෙනවා. විස්තරයේ තීරුවේ මුදල් ගිණුම කියලා සඳහන් වෙනවා. වටිනාකම ලක්ෂ 2ක් වශයෙන් සඳහන් වෙනවා. මේ ගණඳුනුවේ හරවීම සහ බැරවීම අපි මේ විදිහට අවසන් කරමු. හැමෝටම පැහැදිලි පියවර 4 අනුගමනය කිරීම කොතරම් පහසුද කියන කාරණාව. අපි බලමු 1.6 ගණඳුනුවක් තියෙනවා ඊගව නිදසුන වශයෙන්. 1.6 රුපියල් 20,000ක වැටුප් ගෙවීම. අපි අර පියවර 4ම සම්බන්ධ කරලා මේකත් කතා කරමු. වැටුප් ගෙවීමක් සිදු වෙනවා නම් ඒ තුල අන්තර්ගත වෙන එක ගිණුමක් වන්නේ වැටුප් ගිණුම. ඒක ගණඳුනු තුලම සඳහන් වෙනවා. වැටුප් ගෙවීමක් සිදුවන්නේ මුදලින්. ඒ නිසා අනිත් ගිණුම වන්නේ මුදල් ගිණුම. ඔන්න අපි ගිණුම් දෙක හඳුනා ගැනීම කියන පළවෙනි පියවර අනුගමනය කළා අවසන්. ඊගව හඳුනාගත් ගිණුම් දෙක වාර් කරන්නේ කොහොමද? මුදා ගිණුම වත්කම් ගිණුමක් වෙනවා. වැටුප් කියන්නේ වියදම් ගිණුමක්. ගිණුම් දෙක හඳුනාගෙන අවසන් ඒ දෙක වාර් කරලත් අවසන්. බලපෑ වෙන්නේ කොහොමද? මුදල් ගෙවීමක් සිදු වෙන නිසා මුදල් කියන වත්කමේ අඩුවීමක් වෙනවා. එනම් මුදල් වල අඩුවීම තමයි අපි එතන බලපෑ වශයෙන් හඳුනාගන්නේ. ව්‍යාපාර වැටුප් කියන්නේ වියදමක්. වැටුප් ගෙවීම සිදු වෙන්න ව්‍යාපාරයේ වියදම් වැඩිවීමක් සිදු වෙනවා. එනම් මේ ගණඳුනු තුලින් වියදම් වල වැඩිවීමක් සහ වත්කම් වල අඩුවීමක් සිදු වෙනවා. අපි දැන් පියවර 3ක් අනුගමනය කරලා අවසන්. ඊගා පියවර වන්නේ දිස්සනා මූලධර්ම ආදේශ කිරීම. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩුවීමක් සිදු නිසා මුදල් ගිණුම බැර කළ යුතුයි. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ නිසා මුදල් ගිණුම බැර කළ යුතුයි. ව්‍යාපාර වැටුප් කියන වියදම වැඩි වෙන නිසා ව්‍යාපාර වැටුප් ගිණුම හර කළ යුතුයි. මේ ගණඳුනුවත් අර මුලින් සඳහන් කළ ආකාරයටම දිනේ තීරුවේ විස්තරයේ තීරුවේ සහ වටිනාකම තීරුවල පැහැදිලිව ඒ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔබට මේ ගිණුම් නැවත නැවත අධ්‍යයනය කළා අපි මේ කතා කරු පියවර හරියටම අනුගමනය කරලා තියෙනවද නැද්ද කියලා බලාගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අද දවසේ ගණඳුනුවල දිත්ත බලපෑම කියන පාඩමට අදාළ මූලික හැඳින්වීම් මම අවසන් කරනවා. මෙම විෂය කරුණු භාවිතා කර ගණන් හැදීම අපි ඉදිරි දිනවලත් නැවත කතා කරමු. ඔබ සැමට සුබ දවසක් වේවා.